අපේ සම්මා දිට්ඨිය ගැන කියපු වේ. දැන් ඕන සමාධිය හදාගන්නේ මතක තියාගන්න අපේ ප්‍රඥාව වඩන්න උදව්වක් වෙනවා. අපි ඇහැ වැඩ කරන හැටි ගැන එහෙම ඔන්න හිත හිතා ඉන්නකොට ඔබ හිතන්න දෙන්නේ නැහැ, හිත දුවනවා. තරහකාරයෙක් මතක් වෙලා හිතෙන් බැන බැන ඉන්නවා. නැත්නම් ඇලුම් කරන දෙයක් මතක් වෙලා ඊපස්සේ දුවනවා. නේද? ඒ ගති අඩු කරන්න තමයි අපි සමාධිය දියුණු කරන්නේ. සමාධිය දියුණු කරනවා කියන්නේ ওই ධර්මයේ පැත්තෙන් කිව්වොත් අර නීවරණ ටික යටපත් කරනවා. වැලීම ගැටීම කියන්නේ නීවරණ. කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි. ඒ දෙක තමයි බලවත්. ඒවා යටපත් කරනකොට ඊළඟට තීන මිද්ද නිදිමත ගති. එහෙමත් ඉතින් Tamanට ඕන නම් පුළුවන්. මම ඔය සාමාන්‍යයෙන් තේන කොටස් ටිකක් කිව්වේ. එහෙම වෙන වෙනමත් ගන්න පුළුවන්. සම එහෙම ගන්නකොට
දැන් එක විපස්සනා භාවනා කියලා
කියන ඕකට සමහරු කියනවා ඒ විපස්සනා කියලා. මම නම් කියන්නේ ඕකට සමත කියලා. මොකද ඕකෙන් දියා බලයි කොහේ හරි යන්තම් දැනෙනකොට ඒකෙන්ට සිහිය තියාගෙන ඉන්න. එතකොට ඔහොම ඉන්නකොට දැන් හිත සමාධි වෙනවා. දැන් හිත එකඟ වෙලා තියෙනවා. ඒ මොනවා හරි දැනුණත් ඒ දිහා හොඳට බලා ඉන්න. අර කරන දේ නොකලට කමක් නැහැ. ආනාපාන සතිය කරද්දී වුණත් මේ හරි මොනවා හරි ත්‍රිදුමක් වගේ දැනුණත් ඔය දිහා බලා ඉන්න. ඒක සමහර විට මෙහෙම යන්නත් පුළුවන්. ඒ බලා ඉන්න. නලියනවා වගේ දැනෙන්න පුළුවන්. ඒව බලයි. එතකොට සමාධි වෙලා තියෙනවා. එතකොට ආයේ හුස්ම බැලුවේ නැතුවට ප්‍රශ්නයක්
නැහැ. ඒව පිළිකුල් කරන්නේ නැතුව නිකන්
නෑ නෑ නිකන් බලයි. පිළිකුල් කරන්න ඕනේ නෑ.
මොකද ඒක
ඒ දැනීම දිහා බලයි.
විපස්සනා භාවනා කියලා කරනකොට තමයි එන්නේ.
ඒවත් ඒ මං කියුවේ විපස්සනා වචනේ ටර්ම් එක යූස් කළාට that is not real විපස්සනා.
සමත
හිත එකඟ කිරීමක් විතරයි. එතන සම්මාදිට්ඨියක් නැහැ. සම්මාදිට්ඨිය අපි කතා කළානේ ගොඩක්. සම්මාදිට්ඨිය තිබුණොත් විතරයි සෝවන් මාර්ගේ, නිවන් මාර්ගේ. අනිත්‍යන භාවනා ඒගොල්ලෝ කිව්වට අපි විපස්සනා වඩනවා කියලා ඒක බුදුහාමුදුරන්ගේ විපස්සනාව නෙවෙයි. බුද්ධ දේශනාව නෙවෙයි. ඒ වගේ එක්ක කොමර්ෂල් යූස් කරන විපස්සනා කියලා එහෙම නැත්නම් ඉතින් ඒගොල්ලෝ රැවටිලා හිතාගෙන ඉන්න
එක. ඒක කරේ අර බර්මයින්දන් ආපු
මෙහෙමයි. ඉතින් දැන් සමතේ වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට සමතයත් අවශ්‍යයිනේ. විදර්ශනාවට සමතයත් අවශ්‍යයි. සමාධියත් ඕන. ඒක විපස්සනාද සමතද කියන එක වෙනම හොයන්න යන්න ඕනේ. ওই දෙකම ඕන. මාර්ගේ වඩන්න උදව් වෙනවා. එහෙනම් එකත් කරන එක හොඳයි කරන්න. මේක සමතය කියලා ඒක අතාරින්න නෙමෙයි මේ කියන්නේ. හැබැයි තේරුම් ගන්න ඕනේ ඒක විතරක් කළාට ධම අවබෝධ වෙන්නේ නැහැ. බුදු දහම වෙනම එකක්. ඒක අර සම්මා දිට්ඨිය කියන එක මං කිව්වේ. මේක මොකද්ද? මේක හටගන්නේ ඇයි? මේක නිරුද්ධ වෙන්නේ කොහමද? ඔන්න ඔය අවබෝධය එන්න
ඕනේ.
ඒ ඕක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඒකට භාවනා කියලා හැමතැනම අහන්න ලැබෙනවා කරනවා එන්නට බුදුදහම මොකද්ද? මේ ආර්ය මාර්ගය මොකද්ද? කියන එක තේරුම් ගන්න. අරවා වැරදි කියලා කියනවා නෙවෙයි. ඒව හැබැයි මේ බුදුදහම නෙවෙයි. ඔය
දැන්
බුදුහාමුදුරන්ට කලිනුත් භාවනා ක්‍රම ගොඩාක් තිබුණා ඉන්දියාවේ නේද? ඒවා තමයි ඔය සමතේට ගොඩක් තියෙන්නේ. ඒවා කළාට නිවන් අවබෝධ වෙන්නේ නැහැ. හිත දියුණු වෙනවා. එක එක දේවල් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉර්ධි බල ලැබෙන්න පුළුවන්. නේද? මේ වගේ දේවල් ලැබෙයි. ඒ වුණාට සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් ඒ නිවන් මාර්ගයේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක වෙන්නනම් බුදු දහමක් අහලා Tamanta හොඳ නුවණක් එන්න ඕන. මෙන්න මේකයි මේ ලෝකෙන් මිදෙන මාර්ගය, දුකෙන් මිදෙන මාර්ගය කියන එක ගැන හිත අවබෝධයක් එනවා. يعني දුක කියන්නේ මේකයි, දුක හටගන්නේ මෙහෙමයි. මේ හේතු නැත්තම් දුක නිරුද්ධයි. ඔන්න ඕක තේරුම් ගත්ත කෙනා තමයි මේ මාර්ගයේ වඩන්නේ. ඒක තමයි ආර්ය මාර්ගය කියන්නේ. ඒ අවබෝධය නැති කෙනාට නිවන් මාර්ගයේ වඩන්න බෑ. දන්නේ නැහැ නේ මාර්ගය මොකක්ද කියලා. නේද? භාවනා කරන්න පුළුවන්. ඒවත් කියයි මමත් විපස්සනා තමයි වඩන්නේ කියලා. බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙම අනිත් අය කිව්වා. අන්‍ය තීර්ථක ඇවිල්ලා කියනවා අපිත් අනිත්‍ය වඩන. ඕගොල්ලොත් අනිත්‍යනේ වඩන. ඉතින් අපේ වෙනසක් නැහැ කියලා. ඒ වුණාට වෙනසක් තියෙනවා.
ඒහා කල්පනා කරනවා.
ඔව්. සම්මා දිට්ඨිය කියන එක, කියන්නේ හරි දැක්ම කියන එක තියෙනවා. ඒක බුදු කෙනෙකුට විතරයි ඒක නුවණින් දැකලා සර්වඥතා ඥාණයෙන් දැකලා මේ කියා දෙන්න පුළුවන්. එහෙනම් තමයි අපි දහම අහලා තේරුම් ගන්න ඕන මෙන්න මේකයි මේ දුක නැති කරන මාර්ගය. ලෙඩ හැදෙනවා ශරීරයට. දැන් අපි නිවන කියන්නේ ශරීරයට ලෙඩ හැදෙන්නේ නැති එක නෙවෙයි. හරි? හැබැයි ලෙඩ හැදුනහම එන දුක නැති කරගන්න පුළුවන්. ලෙඩක් හැදුනහම දුක් වෙනවා නම් ඒ දුක නැති කරන්න විදිහක්
තියෙනවා.
ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තමයි සම්මා දිට්ඨියෙන් එන්නේ. දැන් අපිට ලෙඩක් හැදුනහම දැන් මෙහෙම ගන්නකෝ. දැන් ලෙඩ හැදෙන්නේ ශරීරයටනේ. එතකොට අපි ශරීරයට කොච්චර ඇටච්ද? දැන් අපේ පවුලේ කෙනෙක්ගේ හරි, යාළුවෙක්ගේ හරි, නෑෙක්ගේ හරි. දැන් කාට හරි කැන්සර් එකක් හැදුනා කිව්වහම ලෙඩක්නේ. එතකොට අපි හැම කැන්සර් patient කෙනෙක් හින්දම දුක් වෙනවද?
නෑ.
අපි දන්නේ
නෑ.
දන්නවනම් දුක් වෙනවා. දැන් ඔන්න නිවුස් එකක් එනවා. අන්න ඔයාගේ මෙයාට කැන්සර් එකක් කියලා. එතකොට ඔන්න අපේ කෙනෙක් නම් දුකයි. අපේ නෝනා නම් ආයිතින් සාමාන්‍ය ලෙඩක් විතරයි. නේද? එතකොට බලන්න දැන් ඔන්න ආරංචි එනවා තමන්ගේ දරුවෙකුට, ළමයෙකුට හැදිලා. දැන් මොකද වෙන්නේ? කොහොම දුකයි නේද? වෙන අපේ එහෙම නැති තව ළමයෙකුට නම් හැදිලා දෙන්නේ එච්චර දුකක් නැහැ. අපි නොදන්න කෙනෙකුට නේද? එහෙනම් ඉතින් අර හොස්පිටල් එකට ගිහින් අඬ ඉන්න. ඔන්න ඕන තරම් ඉන්නවා. LRH එකට ගියාම ඕන තරම් ළමයි ලෙඩ වෙච්ච අය දකින්න පුළුවන්. ඉතින් අඬ ඉන්නවද? නෑනේ. තමන්ගේ ළමෙක් එතන හිටියෝ. එහෙමද? වෙනස් නේද? ඒ එතකොට තේරුම් ගන්න දුක තියෙන්නේ ලෙඩේ නෙමෙයි. අපි එයාට කොච්චර ඇටච්ඩ් ඇලිලා.
හරි. සර් අපේ ඇලිම අහ කරලා අනේ යා දුක විඳින එක ගැන.
ඉතින් අපි දුක් වෙන්න ඕනේ
නැහැ. අනේ අර අනේ යා දෙවි.
මෙතේ යා දුක් විඳිනවා කියලා අපිත් අඬන්න ඕනද?
නෑ අඬන්න නෙවෙයි. හැබැයි අනුකම්පාව
හරි. එයාට බෙහෙත් ටිකක් කරන්න පුළුවන් නම් කරනවා. ඈ මොකක් හරි ඒ වගේ උදව්වක් කරන එක වෙනම එකක්. ඒක කරන්න තමන්ගේ වෙන්න ඕනේ
නෑනේ.
ඒක තමයි මේ කියන්නේ. අපිට දුක එන්නේ තමන්ගේ කරගත්තු. තමන්ගේ ළමයිකට කැන්සර් එකක් කියලා ඔන්න ආවොත් නිවුස් එක එතකොට හරි අමාරු. ඉතින් තව කැන්සර් දුන්න දැනුත් අනිත් ළමයි ඉන්නවනේ ගොඩක්. අනුකම්පාවයි දුකයි දෙකක්. අනුකම්පාවයි දුකයි දෙකක්. දැන් කෙනෙක් අර මං මරණය ගත්තේ හැමෝම මැරුණාට අපිට දුක නැහැනේ. නේද? අපි කැමති අය ළඟින් ඉන්න අය මැරුණොත් තමයි දුක. නැත්තම් ඒක සාමාන්‍ය මරණයයි. ඒත් හැමෝම මැරෙනවා. එතකොට කියන්න පුළුවන් දැන් අර අල්ලපු ගමේ කෙනෙක් මැරුණාට ආවේ හැමෝම මැරෙනවා අපිත් මැරෙනවා කියලා ගණන් ගන්න. එහෙම කියන්න පුළුවන්ද තමන්ගේ පවුලේ කෙනෙක් මැරුණාම? පුළුවන් නම් හොඳයි. ඒ මට්ටමට තමයි හිත දියුණු කරන්න ඕනේ. හරි? එතකොට බලන්න දැන් රහතන් වහන්සේගේ මට්ටම එනකොට දැන් තමන්ගේ කියන අය කොහොමත් අතහැරලා ඊළඟට මේ මගේ කියන ශරීරයත් අතහැරලා ඉවර රහත් වෙන මට්ටම කියන එක කෙලවරනේ. එතකොට මගේ කියලා ශරීරයක්වත් නැහැ. ඒකත් අතහැරලා මමත්වයේ සම්පූර්ණයෙන් දුරු කිරීම තමයි රහත් වීම කියන්නේ. හරි? එතකොට බලන්න මේ ශරීරයට මොකක් හරි වුණා. ඕක ඉතින් මේ ශරීරේ හැටි හේතුඵල ක්‍රියාව. ඒක දුකක් වෙන්නේ. බෙහෙතක් කරනවා. දැන් අපි අඳුරන්නේ නැති කෙනෙකුට මං කිව්වේ ලෙඩක් හැදිලා නම් අපිට පුළුවන් නම් අපි උදව්වක් කරනවා. එයාට බෙහෙත් කරනවා. ඒ වගේ තමයි මේකටත් බෙහෙත් කරනවා. මේක තවදුරටත් මගේ නිවි. හැබැයි අසනීපයකට බෙහෙත් කරනවා. බඩගිනි හැදුනොත් කන්න දෙනවා. තිබහ හැදුනොත් බොන්න දෙනවා. හරි? කවුරු හරි තිබහේ යඬනකොට වතුර ටිකක් දෙනවා. ඒක අමුතුවෙන් දුක් විඳලා නෙමෙයි ඔක දෙන්නේ. ඒ අයිති කරගෙන නැත්තම් දුක නැහැ.
කන්න ලැබුණේ නැතත් ඇත්තට දුකක්
නැහැ. ඔව් ඒකත් එහෙම තමයි. ඒකට හේතු ටික දකිනවා. මේ හින්තයි ඔය ලැබුණ නැත්තේ. අමුතුවෙන් දුක් වෙන්නේ. දැන් රහතන් වහන්සේට දානේ ලැබෙන්නත් පුළුවන්, දානේ වරදින්නත් පුළුවන්. මේ දෙකම එකයි. අඬන්න හේතුවක් නැහැ නේ ඉතින් මොකටද අඬන්නේ?
මොකද කොහොම එක සමානයි.
එක සමාන කියන්නේ එකක්වත් අල්ලගෙන නැහැ.
නැහැ.
එක්කෙනෙක්වත් මගේ නෙවෙයි. එහෙන් දුකක් එනවා නම් එන්නේ අනේ මෙයා මේවා කරලා අපාගත වෙනෝනේ කියලා දුක් විඳිනෝනේ කියලා දැකලා නිකන් එහෙම. ඒකට කියන්නේ සංවේගය කියලා. සංවේගය ඇති වෙනවා. ඒ හින්දා අර පුළුවන් නම් උදව් කරනවා. හොඳටම දුකේ වැටෙනවා කියලා පේනකොට අපිට පුළුවන් නම් ඒ දුකෙන් වළක්වන්න උත්සාහ කරමු. ඒවා තියෙනවා. ඉතින් ඒ බ්‍රහ්ම විහාරවල උපේක්ෂානේ හතරවෙනි එක. ඒ උපේක්ෂාව හොඳටම තියෙනවා. අනිත් ඒවා හරියට එන්නේ උපේක්ෂාවත් එක්ක. දැන් මෛත්‍රිය කියන එක තමන්ගේ ළමයට විතරක් මෛත්‍රී කරලා හරියන්නේ නැහැ. ඒ මෛත්‍රියම අර අම්මා කෙනෙක් දරුවට තියෙන මෛත්‍රිය වගේනේ අනිත් අයටත් මෛත්‍රී කරන්න කියන්නේ. ඒ මට්ටමට හිත දියුණු කරපු නැති අයගේ නෑ. රහතන් වහන්සේගේ තියෙන. ඒක තමයි ඒ බ්‍රහ්ම විහරණය කියන්නේ. ඒ බ්‍රහ්ම මට්ටමට ඒවා දියුණු වෙනකොට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව දියුණු වෙනකොට බ්‍රහ්ම මට්ටමට එනකොට කවුද කවුද කියලා බලන්නේ. තරහකාරයටත් ඒ මෛත්‍රිය. බුදුහාමරන්ට දේවදත්තටත් තිබුණේ තමන්ගේ රාහුල පුතාට තියෙන මෛත්‍රියම. ඒ දෙකේ වෙනස. එතකොට තමයි මේ බ්‍රහ්ම විහරණ මට්ටමට එන්නේ. ඒවා උපරිමේට වැඩිය. අපි මේ මෛත්‍රිය කරන්නේ අපේ අයට විතරනේ ගොඩක් වෙලාවට. අනිත් අයට මොනවාකට කමක් නැහැ. ඒකයි. අපි එච්චර ගණන් ගන්නෑ. ඔය දාස් ගාණක් මැරුණා කියනවා. ගම් වතුර ඇවිල්ලා සුලි සුලන් ඇවිල්ලා රෝමේවා. ඉතින් අපිට එච්චර එක ගාණක් නැහැ. අපේ කවුරු හරි ඉන්නවද කියලා නම් හොයනවා. ඔය රටේ අපේ කවුරු හරි හිටියද? ඉතින් ඕක එහෙම හිතන තරමට හොඳයි. ඒ වුණාට ඕක බලෙන් හිතන එක නෙමෙයි කරන්න ඕන. අපි මේ අල්ලගෙන තියන්නේ ඇයි කියන එක හොයාගෙන. මේ ඇලීම තිබුණත් නේ අපිට දුක. නේද? ඒ ඇලීමට තියෙන ඒ හේතු ටික නැති කරන්න. මේ තණ්හාව තියනකන් තමයි දුක කියන එක
තේරෙන්නේ. මානසික දුක තමයි නැති
කරන්නේ. මානසිකව තමයි ඉතින් ෆිසිකල් හිතෙන් තමයි දුකක් තියෙන්නේ. දැන් ඔය දැන් වාඩිලා ඉන්නකොට කිව්වේ කහන්න ගන්න එක. ඔක දැන් හොඳට සමාධි වෙනකොට ওই දුක නැහැ. ඒ දුක හිතෙන් ඇති කරන්නේ. අපිට ෆිසිකලි තියෙනවා කියලා හිතුණාට දැනුණාට ඕ හිත දුවන හිත තමයි ඒක දැනෙන්නේ. හිත අපේ හරියට භාවනා අරමුණේ එකඟ වුණා නම් කිසි ශරීරයේ තියෙන දුකක් එන්නේ නැහැ. ධානය වලට සමවැදුනහම මේ තියෙන දුක් නැහැ. මොකද ඒ අර චිත්ත ඒකාග්‍රතාව එක අරමුණක තියෙන ගතිය ඕ ඉතේ අපි අල්ලගෙන ඉන්න හින්දා තමයි අපිට මේ දැනෙන්නේ. පීදෙනවා රිදෙනවා කියලා.
නැති වුණා. ඔව්. තාත්තගෙන් තිබුණ උදව් පදව් නැති වෙනවා.
ආ.
ඒක ඉන්න තමයි ඔයා අල්ලන්නේ කියලා.
ඔව්.
ඒක මට
ඒක හරියටම හරි.
ඊට පස්සේ එදා ඉඳන් කවුරු හරි නැති වුණොත් මම හැමතිස්සෙම අර ඒ ඕනකේ කොට හිතලා හිතනවා. මෙයාගෙන් ප්‍රයෝජන තිබුණකින් තමයි මම දුක් වෙන්නේ. ඒ නිසා මම එහෙම දුක් වෙන්න ඕනේ නැහැ කියලා. දැන් ඒක
ඒක හොඳයි. ඒ කියන්නේ හොඳට නුවණින් බැලුවා නම් ප්‍රඥාවෙන් බැලුවා නම් ඕක තමයි ඇත්ත. අපි කෙනෙක් නැති වුණාට අඬනවා නම් අඬන්නෙම අපට තිබුණ ප්‍රයෝජනේ. අපට තිබුණ ප්‍රයෝජනේ නැති වුණා. නේද? එයා හින්දා මොකක් හරි සේෆ්ටි එකක් හරි තිබුණා නම් ඒක නැති වුණාට අඬනවා මිසක්. අර නැති වුණාට නෙමෙයි. එයාට මොනව හරි වුණා කියලා නෙමෙයි අඬන්නේ. එයා සමහර විට දිව්‍ය ලෝකෙ ගිහින් මීට වඩා හොඳට ඇති. අපෙන් තිබුණ ප්‍රශ්න නැතුව හොඳට ඉන්නවා ඇති. අපි අඬන්නේ මේ අපිට තියෙන ප්‍රයෝජනේ නේද?
අපිට වෙන පාඩුව ගැන.
ඔව්.
ඉතින් අපි ඒක ගැන මේ කළා හිතුවොත්
ඒක තමයි මේ අඳුරගන්න කියන්නේ. ඇලීම ඇති උනේ ඇයි? ඇලීම තියෙනකන් තමයි දුක තියෙන්නේ. ඇලීම නැති වුණ ගමන් දුක ඉවරයි. ඇයි අපි මේකට මෙච්චර කැමති? නොය හේතුව හොයාගන්න. මේකයි දුකයි දුකට හේතුව. බුදුහාමුදුරුවෝ පෙන්නනවා දුකට හේතුව තණ්හාව. දුකට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණා නම් දුක උපදින්නේම නැහැ.
එන්සර් මේ බක්ටරිලා
කරන එක හොඳයි. හිතන්නේ ඔව් දැන් මෙහෙමයි අපිට ඔය දැන් අනුකම්පාවයි ඔය එක එක වචන තියෙනවා යුතුකම කියයි නේද අනුකම්පාව යුතුකම වගකීම අරව මේවා ඔවා හරි පරිස්සමෙන් බලන්න ඕන මේක ඒ කියන්නේ දැන් ඒ වගේ එකක් නම් පත්තරයක දැකලා නම් ඉතින් ඒක අනුකම්පාවම තමයි. Tamanta kisima sambandayan naththa. ඒ මොකක් හරි හින්දා සම්බන්ධයක් තිබුණොත් ඕක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ආ මෙයාට දෙන්නේ නැහැ මෙයාට තමයි දෙන්න ඕන. කියන එක එනකොට අතනින් එහාට ගිහිල්ලා.
දැන්
ඒ කියන්නේ Taman return එකක් කොහෙ හරි ගෑවිලා තියෙන බලාපොරොත්තු වෙන.
දැන් එහෙම එකක් මම දැක්කහම මට හිතෙනවා දැන් ඒක නා වටින්නේ ඒ ප්‍රබල
ඒක හරි. එතකොට ඒ පවුල එහෙම හොඳයි.
එතකොට නෑ. එතකොට මට හිතෙනවා මේ දෙන සල්ලි මම ස්පිරිතාලෙට දීලා මොනාහරි බතුවක් ගත්තොත් හැමදාම මම දන්න නොදන්න 100කටවත් දවසකට පාවිච්චි කරලා
අපි ওই වැඩිය හොඳයිද නැද්ද කියලා හොයන්නේ ඇයි?
අනිකන් හිතන එක කරන්න.
නෑ, එහෙම කරන එක හොඳයි. හැබැයි ඕක තාම අර ලෝකෙට අයිති ගතිය තියෙනවා. වැඩිය හොඳ එක තමයි කරන්න ඕන. ඒක එපා කියනවා නෙවෙයි. ඒ වුණාට එතන නෙමෙයි කෙලවර. අපි මං හැමදාම කියනවානේ ඔය කරන ඒවා හොඳද නරකද කියලා හොයන එක නෙමෙයි අපි කරන්න තියෙන්නේ. හොඳ ටික කරගෙන යන්න. ඒකේ වරදක් නැහැ. ඈ? හැබැයි ඔකන ඕකද වැඩිය හොඳ මේකද වැඩිය හොඳ ඔහොම හොයන්න ගියාම අපිට නිවන් මාර්ගේ පේන්නේ නැති වෙනවා. අපි හොයන්න ඕනේ. ඕක හොඳ වැඩේ කළත් පව කළත් මතක තියාගන්න සංසාරේ තමයි ඉන්නේ. ආයෙ උපදිනවා. එහෙම එපානම් ඒ පැත්ත තමයි අපි හොයන්න ඕන. මේකද හොඳ කියලා ඉතින් ඔක තර්ක කිරීමක් නේ කරන්නේ. තමන්ගේ හිත දන්නවා කොයිකද හොඳ කියලා. ඔක අහන්න ඕනේ. අය දැක්ම එනකොට හරි දෙය මොකද්ද කියලා තමන්ගේ හිත
දන්නවා.
ඔව්. ඒ වෙලාවේදී කරන්න ඕන දේ කරන්න එච්චරයි. ඒකේ හොඳ වැඩක් නම් ඒකේ රිටර්න් එක තියෙනවා. ඒතර වැඩි හොඳක් නම් ඒ රිටර්න් එක තියෙනවා. ඉතින් අපි ওই රිටර්න් එක බලාගෙන වැඩ කළාට නිවන් හම්බ වෙන්නේ නැහැ. අන්න ඔකයි තේරුම් ගන්න ඕනේ. දැන් පින් කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. පින හොඳයි. හොඳ දේවල් පුළුවන් තරම් කරන්න. පිනට බය වෙන්න එපා පින් කරන්න. හැබැයි පින් කරපු පළියට සසරෙන් ගැලවෙන්නේ නැහැ. නැවත ඉපදීම නැති වෙන්නේ නැහැ.
මොකද ඒකේ මුක්ති විඳින්න අපිටව
ඔව් මෙහෙමයි. පින නුවණ තියෙන කෙනාට පින උදව් වෙනවා නිවන් මාර්ගයේ තව ඉක්මනට වඩා. දැන් අපි කලින් දාන දීලා තියෙන හින්දා තමයි අපිට කෑම හම්බ වෙන්නේ. එතකොට අපි කෑම හොය හොයා දඟලන්න ඕනේ නැහැ. අපිට වෙලාව තියෙනවා මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න. නේද? කන්න නැති වුණා නම් එහෙම මේවා හා ඉන්න බෑනේ මෙතන. එහෙන් කෑම හොයන්න වෙනවනේ. ඒ අපේ පරණ පිනක් තියෙන හින්දා දැන් අපිට ඔන්න විවේකේ හම්බ වෙනවා. තේරෙනවද? එතකොට පින උදව් වෙනවා. නිවන් මාර්ගයේ ධර්මයේ තේරුම් ගන්න ධර්මයේ මේ මාර්ගේ වඩා. ඉතින් අපි ඒ ටිකෙත් ඒක බලන්නේ නැතුව පින් කර කර හිටියොත් එහෙම මේ ධර්මය හොයන්නේ නැතුව ඒක වැඩක් වෙන්නේ. පින් කරන ගමන් ධර්මයේ පැත්තත් බලන්න ඕනේ. මේ දුකෙන් ගැලවෙන්නේ කොහොමද? නැවත උපතක් නැති කරන්නේ කොහොමද? කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ඒක ගැන හිතන්න පුළුවන් මේ බුදුදහමක් අහන්න ලැබුණ කාලෙක විතර. එහෙම අහන්න ලැබෙන්නේ බොහොම පොඩි කාලෙකදී. අපි සංසාරේ ඉන්නවා බුදුදහමක් අහන්න නැතුව කල්ප ගණන්.
අල්පයක්
ඉන්නනේ ආ අහන්න ලැබිලා අහන්න නැතුවනේ. එහෙම නෙමෙයි. දැන් අපිට ඕනකම තිබුණත් අහන්න නැහැ. බුදු කෙනෙක් නැහැ. බුද්ධෝත්පාදයන් නැති කාලය තමයි වැඩි. ඒ කාලෙක ඉතින් මෙහෙම ඇහෙන්නේ නැහැ. ඒ කාලෙක උත්සාහ ගන්න බෑ. අපි දැන් බුදුදහම තියන අහන්න ලැබුණ කාලේ ඒකෙන් ප්‍රයෝජනය ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒක තේරුම් ගන්න. හරි? ඒ වෙලාවේ අර පින්පව් ගැන කතා කරනවට වඩා අපිට දෙයක් ලැබිලා තියෙනවා. ඒකේ ප්‍රයෝජනය ගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ පින් නොකර ඉන්න කියනවා නෙවෙයි. හොඳ වැඩ නොකර ඉන්න කියනවා නෙවෙයි. ඒක කරන්න ඕනේ. හරි. පුළුවන් තරම් හොඳ වැඩ කරන්න. හැබැයි තේරුම් ගන්න ඕනේ ඒවා විතරක් කළාට දුකෙන් ගැලවෙන්න බෑ. නැවත ඉපදීමෙන් මිදෙන්න බෑ. ඔය
කියන
එකක් ඉන්නවා. ඒවත් ටිකෙන් ටික ඉතින් උදව් වෙලා තියෙනවා මේ මට්ටමට එන්න. හරි, ඒ හින්දා ඒවට මේ වණින්න එපා.
මේ
කතන්දරත් අපිට කතන් ඔව් ඒ වෙනස තමයි ඔන්න දැන් නුවණ තියෙනවා, දැන් ප්‍රඥාව තියෙනවා. එතකොට අපි හොයන්න ඕන මේ කතන්දර වලින් එහාට දෙයක් මේකේ තියෙනවා. ගන්න ඕන දෙයක් තියෙනවා, කරන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි මේ මාර්ගේ වඩනවා කියන්නේ. ඒක වඩන්න නම් දැන් සමාධිය හදා ගන්නවා. ඈ? සමාධිය හදා ගන්න නම් අර භාවනාවල යෙදෙන්න ඕනේ. දැන් මේ භාවනාවල යෙදෙන්න වෙලාව එන්නේ අර හිමි මෙහි දාන දෙන්න එහෙම මෙහි දුවනකොට. අපි ඥානේ දානයක් දෙන්නේ. ඒ වයි යනකොට භාවනා කරන්න තියෙන වෙලාව නෙමෙයි නැති වෙන්නේ. තේරෙනවද? ඉතින් ඒ නුවණින් ඒ දෙකම කරන්න. දාන නොදී ඉන්න කියන එක නෙවෙයි. හැබැයි තේරුම් ගන්න ඕනේ ඒවා විතරක් කර කර භාවනා නොකර හිටියොත් එහෙම අපිත් සසරේ යනවා. කියන්නේ. ඔය තුනම එන්න ඕන. ඉතින් භාවනාව කරනවා නම් අනිත් ඒවට වඩා භාවනාවට තමයි ප්‍රයොරිටි දෙන්න ඕන. ෆස්ට් ප්‍රයොරිටි. අනිත් ඒවා ඊට පල්ලේ. භාවනා කරන්න බැයි නම් ගිහිල්ලා දානයක් දුන්නට කමක් නැහැ. තේරුණා? තමන්ගේ හිත දැන් මේ මේ වෙලාවේ මං ආනාපාන සතිය කරන්න ඕන කවුරු හරි ඇවිල්ලා කතා කරනවා නම් යන්න අර දානෙ දෙන්න. ඒක තමන් ඩිසයිඩ් කරන්න ඕන. කොයිකද වැදගත්? භාවනා ප්‍රතිපත්තිය තමයි වැදගත්. දැන් අපිට වෙලා තියෙන්නේ නෑ නෑ භාවනා කරන්න පස්සේ පෙරිය ඉස්සෙල්ලා දානෙ දෙන්න. එහෙමනේ හිතෙන්නේ. ඒක වෙනස් වෙනවා තමන් ධර්මයේ දකින්න ලැබෙන. ඉතින් මේකෙන් කියන්නේ මේක අනිත් පැත්තට ගන්න එපා. මේ දාන දෙන්න එපා කියන එක නෙමෙයි. ඒවා දීපු අය තමයි මේ පැත්තට හැරෙන්නේ. මේ පැත්තට හැරෙන්නේ විවේකේ ඉන්නේ අරවයි ප්‍රතිඵලයක් විදිහට. හරිද? දැන් අපි මීට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන්කම තියාගෙන අපි අර පොඩි දෙයක් කර කර ඉඳලා වැඩක් නැහනේ. එතනින් එහාට යන්නයි උත්සාහ කරන්න ඕනේ. ඒකට ධර්මයක් අහන්න ලැබුණාම ඒක තේරුම් අරන් ඒක ප්‍රතිඵල ගන්නයි වැඩිපුර උත්සාහය යදන්නේ. අනිත් ඒවා ඔක්කොම නවත්තන්න කියනවා නෙවෙයි. මෙච්චර කල් කරපු ඒවා හොඳ වැඩ කරගෙන යන්න. හැබැයි තේරුම් ගන්න ඕන ඒවයින් විතරක් මේක කෙලවර වෙන්නේ නැහැ. ඔක තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ගන්න.
මේක කරලා මේ කරලා එක ඇති දැන් අරක කරන්නේ වැඩියෙන් කරන්න.
ඒ ඇති කියනවට වඩා දැන් ඒ දානේ දෙන එකෙත් ප්‍රඥාව යෙදෙනකොට අර කලින් එක්ස්පෙක්ට් කරපුවා නෙවෙයි
තියෙන්නේ.
අන්න ඕක වෙනස් වෙනවා.
මට ගෙයක් ලැබේවා, මට කාර්යයක් ලැබේවා,
මට නේ. ඔව් ඒවා හිතුවත් නැතත් හොඳ වැඩවලට ප්‍රතිඵල තියෙනවා. එහෙම දුන්නා කියලා ගැටලුවක් නැහැ. ඉතින් ඒ වුණාට තීරුම් ගන්න ඕනේ අපි ඊට එහාට යන්න තියෙන. ධර්මය අහලා තීරුම් ගන්න තියෙනවා. ඒකට හැම තිස්සෙම දැන් මේ මොන දේ කළත් මතක තියාගන්න අන්තිමට එන්න ඕන මේ මං කිව්වේ මේ ආයතන වැඩ කරන මට්ටමට. ඇහ කන නාසය දිව ශරීරයේ මනස. ඔය හයේ වෙන්නේ මොකද්ද කියලා සිහිය යොමු කරන්න පුළුවන් මට්ටමට හිත දියුණු කරන්න. යාර සද්දයක් ඇහෙනකොට මන්න අර හි බෙල් එක ගැහුවා කියලා හිතන එක පුරුද්ද කියලා දැනගන්නවා. ඔතන උනේ මොකද්ද? කණෙන් ශබ්දයක් ඇහුණා. ඒක හිත දැනගත්තා අර එළියේ මොකද්ද කරන්නේ. අන්න ඔයගේ කඩා ගන්න පුළුවන් වෙන්නේ. හම් බලනවා බලනවා කියන්නේ ඔන්න විදර්ශනය කරනවා. හරි. දැන් ශරීරයේ දැනුමක් ආවත් දැනෙන අර නලියන ගතිය දැනෙනවා නම් ඒක විදර්ශනය කරනවා කියන්නේ ඒක දැනුනේ ආ මේ කාය ආයතනෙන් නෙමෙයි මේ දැනුනේ. හ්ම්. එහෙන් ගකලා චක් ආයතනෙන් නැත්නම් කණෙන් අහලා සෝත ආයතනෙ වගේ මේ දැනීම එන්නේ කාය ආයතන කාය ස්පර්ශය නිසා දැනෙන දැනීමක්. ඔන්න ඔය මට්ටමට බලන්න පුළුවන් වෙනවා. පුළුවන් වුණොත් හොඳයි. ඒක පටන් ගන්න කලින් අපි අර චිත්ත ඒකාග්‍රතාවයක් හදා ගන්න තමයි නිකාං ඒක දිහා බලන්නේ. මොකුත් හිතන්නේ නැතුව. අපි සමාධියේදී මොකුත් හිතන්න යන්නේ නැහැ. අවධානය තියා ගන්නවා විතරයි. ඕනම දෙයක් මේ මේ අසහගෙන මේ සද්ද දිහා අහගෙන හිටියත් හිත සමාධි කරගන්න පුළුවන්. ඒකට විතරයි අවධානය දෙන්නේ. නැත්නම් මේ සද්ද. නැත්නම් ඔරලෝසුවේ සද්ද ඇහෙන්න පුළුවන් ටික් ටික් ගාලා. නේද? නිකන් ඇහෙන්නේ නැති වුණාට භාවනා කරනකොට ඇහෙනවා. ඕක විතරක් අහගෙන ඉන්න. මේ ටිකක් වෙලා ඉන්නකොට හොඳ සමාධියකට යන්න පුළුවන්. ඒක හොඳයි. ඉතින් එහෙම හිස් වෙන්නේ නැහැ ඒ වුණාට. අපි මොකක් වෙලාවට මොනවා හරි කියලා දන්නේම නැතුව හිතනවා. නිකාං ඔහෙ බලාගෙන ඉන්නවා කිව්වට දැන් සිහිය තිබුණ නැත්නම් Tamange. හිත කරන්නේ මොනවද කියලා වෙනම බලා ඉන්නවා. ඔය බලා ඉන්නකොටත් මොනවා හරි කරන දෙයක් තියෙනවා. ඒකට එහෙම බලා ඉන්න එක හොඳයි. ඒක තමයි ඒ සමාධි මට්ටමට ගන්නවා. ඒ විලාවට වෙන සද්දයක් ඇහුණාට ඈ සද්දේ ඇහෙයි. හැබැයි ඒක පස්සේ හිත දුවන්නේ නැත්නම් හොඳයි. ඔය මට්ටම තමයි සමාධිය කියන්නේ. දැන් අපි මෙතෙන්ට අවධානය තියාගෙන ඉන්නවා කියන්නේ සද්දයක් ඇහෙනවා, ඇහුණ බව දන්නවා. ඒක ගැන ඕනවට වඩා දිගින් දිගට යන්නේ. මෙතන අවධානය
තියෙනවා.
ඔව්. ඒ හරියට බලන් හිටියොත් ඒව දිගේ යන්නේ. දැන් වැඩේ තියෙන්නේ අපේ සිහිය නෑ ඕව බලනකොට. ඉතින් එකක් ආවම ඕව පස්සේ දිගට යනවා. ඒක තියාඩු කරන එක තමයි මේ සමාධියෙන් කරන්නේ. ඒකට එහෙම පස්සෙන් දුගෙන ගතිය අඩු වෙන තරමට Tamanට ඊළඟට විදර්ශනය කරන්න පහසුයි. මේ හිතක් ඇති උනේ කොහොමද? මොන ආයතනින්ද කියලා බලන්න පහසුයි. හිත දුවද්දී එහෙම බලන්න අමාරුයි. එංග තමයි සමාධිය උදව් වෙන්නේ විදර්ශනාව. හැබැයි විදර්ශනාව කරන්න නම් බුදුදහම තේරුම් ගන්න ඕන. يعني සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕන. හරි දැක්ම කියන්නේ. සම්මා දිට්ඨිය ඉතින් අපි ගොඩාක් කතා කරලා තියෙනවා නේ එක එක විදිහට නේද? දුක කියන්නේ මේකයි, දුක ඇති වෙන්නේ මෙහෙම. මේ හේතු ටික නැත්තම් දුක හටගන්නේ නැහැ. එහෙනම් නැත්තම් ලෝකය කියන්නේ මේකයි, ලෝකය හටගත්තේ මේ හින්දා. මේ හේතු යදුන් නැත්නම් ලෝකේ හටගන්නේ අනිරුද්ධයි. රූපය කියන්නේ මේකයි, රූපේ හටගත්තේ මේ හින්දා. මේ හේතු යදුන් නැත්නම් රූපේ හටගන්නේ නැහැ. අර බල්ලගේ වතුරට බෙන එක නේද? දැන් බල්ලට රූපය හටගන්නේ මෙතන වෙන රැවටීමයි. ඒ රැවටීම යදුන් නැත්නම් මෙතන බල්ලෙක් හටගන්නේ නැහැ. ඒ රූපය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියන එක පේනවා ඒ ටික අවබෝධ කරගන්නකොට. ඒක ඕක අපේ හිතක් හැදුනා නම් හැදෙන්නෙම ආයතනයක් එක්ක. හිතක් හැදුනා නම් මේ ආයතන හයෙන් එකක් එක්කමයි හැදෙන්නේ. ඒකයි ආයතනේ අඳුරගන්න. එතකොට අපිට අර දිගින් දිගට යන්න නැතුව එතනින්ම වෙන්නේ මොකද්ද කියලා දකින්න පුළුවන්. දැක්කොත් එතනින් එහාට යන එක නවතිනවා. අර ලෝකෙට අහු වෙන එක නවතිනවා. මේ ආයතනයේ හින්දා හිතක් හටගත්ත එච්චරයි. ඒ හිත මොනවදෝ දැනගත්තා. ඒ ටික ටිකෙන් ටික බලන්න පුරුදු කරගන්න. සිතිවිල්ලක් කියන්න බලන්න ආයතනයක් නැති. මනස හරි තියනවා. ඉතින් දැන් හිතෙන් මොකක් හරි මතක් කරගත්තොත් දැන් ගෙදර මතක් වුණා. ඒතර මනස තමයි ආයතන නන ආයතන. ඔව්. මන ආයතනේ ගොඩක් වැඩ කරනවා. ඒ අතරේ ඔය ඇහෙන ශබ්ද වලින්, පේන දේවල් වලින් නේද? සුවඳක් ආවෝ. ඔවයින් හදනවනේ හිත. සිතිවිල්ලක් නම් මන ආයතන. දැන් හොඳ කෑම සුවඳක් එන ඔන්න කෑම ගැන හිත හිතයි. එතකොට පටන් ගත්තේ නාසයෙන්. ඊට පස්සේ මනසෙන් ඕක දිගින් දිගට ගෙනියනවා. ඒවා තමයි ඒ හදන දේවල්. හිත ඇතුලේ වෙන වැඩ ටික.
සර් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ ඉඳා වයින්ගේ
ටෝකින් physically
yeah. ලෝක විනාශ වෙන එක.
ඔව්.
හැබැයි අහකට හිටපු කෙනෙක්
ඔව්. ඔව් ඒක තමයි අපි දකින්න ඕනේ දැන් ඈ ඕකේ තමයි ගොඩාක් අය ඉන්නේ ඔය misunderstanding එක ඒ කියන්නේ මේ බාහිර ලෝකේ ගැනනේ කතා කරන්නේ
ඔව්
ඉතින් ඒක තමයි මම පෙන්නන්නේ ඔය සම්මාදිට්ඨිය තාම නැහැ සම්මාදිට්ඨිය කියන්නේ ලෝකය මොකද්ද සමුදය මොකද්ද කියන එක තේරුම් ගන්න දැන් ඒගොල්ලෝ ලෝකේ මොකද්ද කියන එක දන්නේ නැහැ ඒගොල්ලෝ හිතන්නේ මේ ලෝකේ එළියේ තියෙන එක කියලා
ඔව් සූර්ය
ලෝක විද්‍යාවේ මොකද ඒක කිව්වට නිවන් අවබෝධ වෙනවා කියලා කියලා
නැහැ
මන්දුර දේශනා කරනවා ගොඩක් දේවල් කවුරු හරි ප්‍රශ්නයක් අහුවම ඒකට උත්තරේ
දෙනවා
අර ඔව් එක්කෙනෙක් ඇහුවා අපිට ඔය නිවන් දකින්න ඔය වැඩ කරන්න වෙලා නැහැ අපිට ගිහි ජීවිතේ ඉන්න විදියක් කියලා දෙනවා ගිහි ජීවිතේ සාර්ථක කරගන්න එතකොට ඒකට උත්තරේ දෙනවා ඒක නිවන් මාර්ගෙ වෙන්නේ හරි ඒ වගේ කීප දේවල් තියෙනවා ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ විදිහට හෙව්වොත්ද නිවන අවබෝධ වෙන්නේ නැත්තම් බුදුහාමුදුරුවෝ ලෝකය ගැන දේශනා කරපු එක ඔය රෝහිතස්ස සූත්‍රයේ තියෙනවා ලෝකය මොකද්ද ලෝකය හටගන්නේ නිරෝධය මොකද්ද එතකොට ලෝකය කෙලවර දකින්න ඕන කිව්වා නිවන් දකින්න හැබැයි කෙලවර එළියෙන් දකින්න බෑ ලෝකෙ දකින්න ඕන තමන් තුළ නැයකෙන් බැලුවොත් එයා තමයි කියන්නේ ඒ තමන් තුලයි ලෝකේ තියෙන්නේ කියන දැක්ම ආපු කෙනාට තමයි අන්න ওই කතාව කියන්න පුළුවන්. දැන් ඔතන කතා කරන අය ගොඩක් අය ඉතින් ওই දැක්මක්
නැහැ.
ඔව් ඒක මට කවුද කියලා වැඩක් නැහැ. ඒ කවුරු වුණත් ඉතින් අපිට කියන්න තියෙන්නේ බාහිර ලෝකේ ගැන කතා කළා නම් බුදුහාමුදුරුවෝ එපා කියපු දෙයක්. රෝහිතස්සට කිව්වා බාහිරෙන් ලෝකේ හොයලා ඕකේ කෙලවර දකින්න බෑ. රෝහිතස්සත් ඒක පිළිගත්තා. මොකද එයාගේ කලින් ආත්මික එයා එහෙම හොයාගෙන ගියා ඉර්ධිවලේ. ඒත් ඔක හොයාගන්න බැරි වුණා. එහෙම හොයලා නිවනක් ලබන්න බෑ, ලෝකෙ කෙලවර දකින්නත් බෑ. හරි? ඒක ලෝකෙ කෙලවර දකින්න නම් විදිහක් වෙන්නවා. ඒක තමයි ලෝකය තමන් තුලින් දකින්න. ඒක තමන් තුලින් ලෝකෙ හටගන්න හැටි ඒක නවත්තන එක ඒක තමයි ලෝක විනාශය
කියන්නේ
තමන්ගේ ඔව් විනාශ කරන්නේ තමන් මුලාවෙන් හදාගත්තු ලෝකේ විනාශ කරනවා ඒකට ලෝකෙට අහුවෙන්නේ නැහැ කියන්නේ මායයට අහුවෙන්නේ ඔක තමයි රහතන් වහන්සේගේ தත්ත්වය ඔන්න ඔය தත්ත්වයට එන්න හිත දියුණු කරන්න තමයි ධර්මයෙන් ප්‍රයෝජනේ ගන්නවා හරි ඔන්න ඔය පැත්තෙන් ධර්මය හොයන්න. දැන් මේ ලෝකේ ඉන්න අය එක එක කතා කියනවා. ඔකෝ ඒ ධර්මය දැනගෙන නිමෙයි කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකෝත්තර මාර්ගයේ මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේවා මොනවා හින්දාද කියන කතාව දන්නේ. ඔකේ අර පොතක තියෙන එකක් අනිත් පැත්තට කියනවා. ඒගොල්ලෝ මන් දන්නේ නැහැ ඉතින් ඒගොල්ලෝ මේ ඒවයින් මාර්ගඵලයක් ලබයිද කියන එක මොකද දහමට විරුද්ධයි. විරුද්ධයි කියන්නේ දැන් අර ලෝකේ ගැන හොයන හැටි පැහැදිලිව කියලා තියෙනවා. ඒ අතරේ කියලා තියෙනවා ඉතින් ඔය මේ පෘථග්ජනයා ලෝකේ කියලා මෙන්න මෙහෙම දෙයක් හිතාගෙන ඉන්නවා. ඒකේ தත්වෙත් මේකයි. අග්ගන්නේ සූත්‍රය එහෙම කියනවා. ඔව්. හැබැයි ඒ ටික දැනගෙන ඒකෙන් මේ නිවනක් දකින්න බෑ. දැනුමද ඒ දැනුම වැඩක් වෙන්නේ නැහැ ඒක ලෝකෙටයි තියෙන්නේ. ඉතින් දේශනා කරන්නේ දැන් මොකක් හරි ගැන අහුවාම
ඒක අපිට ප්‍රයෝජනයක් නැත්තම් දේශනා කරන්නේ
ප්‍රයෝජනයක් කියන එක දෙවිධයක තියෙනවා.
අපි ගන්න
හැටි එකක් අපාගත නොවි ඉන්න ගතිය. අනිත් එක සසරෙන් ගැලවෙන විදිය. ඒකට සමහරු කියනවා මට සසරෙන් ගැලවෙන්න ඕනේ නැ මේ මේ ජීවිතේ හවත් කරගන්න මොනව හරි කියන්නේ. එතකොට ඒකට අදාළ දෙයක් තියෙනවා. ඉතින් අපි ඒක අරගෙන මේකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ කියලා ඒක අල්ලගෙන ගියොත් ඉතින් අපිටත් ලෝකේ යන්න පුළුවන්. ඒ ලෝකේ යනවා කියන එක පැහැදිලිවම දුකයි කියලා දේශනා කරලා තියෙනවනේ නේද?
දැන් ඒක මම අර පොඩි දෙවිකාසෙක
ඉන්නවා කියන කතාවක්. අන්න හරි. නෝක තේරුම් ගත්තා නම් හරි. බය කියන්නේ බොරු කියලා බය කරනවා නෙමෙයි, ඒකත් ඇත්ත. දැන් අපාය ගැන දේශනා කරද්දි කියනවා මේවා මේ මිනිස්සු විශ්වාස කරන එකක් නෑ. මම මේ බය කරන්න කියනවා කියලා. ඒ වුණාට මේක මේ බය කරන්න නෙමෙයි. මේක තමයි ඇත්ත ස්වභාවය කියන එක විතරයි බුදු දෙනෙක් පෙන්නන්නේ. ඉතින් සසර බය ඇති කරගන්න ඒවා පෙන්නන්න ඕන. මොකද ඕවා දැක්කේ නැත්නම් අපිට කිසිම බයක් නෑ. නේද? ඔව්.
එක හාමුදුරුවෝ බණකට කිව්වා නිවන් මාර්ගයට හරව ගන්න
පුළුවන්. ඔව්.
කරුණා පී.
ආ. ඉතින්
පී නැතුව නිවන් මාර්ගයට යන්න. ඔව්. ඒක අපි අනිසරේ කරමු.
ඇලීමක් නැතුව පින් කරනවා. අන්න ඒ මට්ටමට එනවා. ඇලීමක් බැඳීමක් ඇතුවත් පින් කරනවා. තණ්හාව ඇතුව පින් කරනවා. තණ්හාව දුරු වෙන විදිහට පින් කරනවා නම් ඒවා නිවන් මාර්ගයට උදව් වෙනවා. ඒ විදිහ තමයි කරන්න ඕනේ. දැන් පින් කරනකොට තණ්හාව වැඩි වෙන විදිහට පින් කරන්න හොඳ නැහැ. සර්
මේක හැමෝටම
හරි. හරි. එතකොට පිනක් කරනකොට තේරුම් ගන්න ඕන බැඳීමක් නැතුව කරන පින තමයි නිවනට උදව් වෙනවා. බැඳීම ඇතුව කරන පින් ඉතින් සසරේ ගෙනියනවා. ඒකටත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ලැබෙන්නේ නැතුව නෙවෙයි. ඒ වුණාට සසරෙන් ගලවන්න. සසරෙන් ගැලවෙන්න නම් එතකොට මේ ධහම තේරුම් ගන්න තමයි අපිට බැඳීම නැතුව පින් කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අපේ පොඩ්ඩක් තණ්හාව තියෙනවා හැම පිනකම. ඒක නැති කරගන්න පුළුවන් මේ ප්‍රඥාවෙන් දකින්න මේ ලෝකෙන් මිදෙන්න තමයි තණ්හාව අඩු වෙනවා. තණ්හාවෙන්නේ ලෝකෙට බඳින්නේ අයිති කරන්නේ. එතකොට අර ඇලීම බැඳීම තියනකන් තමයි දුක තියෙන්නේ. අර ඉස්සෙල්ලත් කිවි රහතන් වහන්සේගේ ශරීරයටවත් ඇලීමක් නැහැ. ඒකත් අතහැරියට පස්සේ කිසිම දුකක් එන්න විදිහක් නැහැ. දැන් අපට ශරීරයට ඇලීම තියෙන හින්දා තමයි එක එක දුක්
තියෙන්නේ.
මේකේ වරදක් නැහැ. ඉතින් එයාට උදව්වක් කරන්න. ඒකෙත් ඇලීමක් තියනවා. ඉතින් ඇලීමක් නැතුව නෙමෙයි.
මොකද නෑ
ඒක කරන එකේ වරදක් නැහැ. ඒ වුණාට ඉතින් අපි පින් දෙන්නේ අපේ අයට විතරයි, තමන්ගේ අයට විතරයි. අනිත් එහෙම පින් දෙන එක හොඳයි. මොකද තමන්ගේ අයට තමන් පින් දුන්නොත් වෙන අය දෙන්නේ නැහනේ. ඒගොල්ලෝ බලන් ඉන්නවා අපේ එක්කෙනෙක් අපිට පින් දෙයි කියලා. එහෙනම් අපි ඒක යුතුයකමක් විදිහට ඒ දේ කරන්න ඕන. හරි? ඒ වුණාට මේ ඒවයි සියුම් විදිහට තියනා එක. අපි හිත දිනු වෙනකොට ඒවා වෙනස් වෙනවා. හැමෝටම පින් දෙනවා. අරගොල්ලොත් පින් ගන්න මේගොල්ලන්ටත් හම්බ වෙන්න කියලා එහෙම දෙන්න පුළුවන්. ඒවා ඉතින් නිකන් කිව්වට මේ සාමාන්‍යයට කිව්වට ඔබ තේරෙන්නේ නැහැ. එතකොට දාන දෙන එකත් නවත්තනවා. දැන් තමන්ගේ අයට විතරක් දෙන්න කිව්වහම දානේ කොහොම හරි දෙනවනේ. ඇයි මෙයාටනේ පින් දෙන්නේ අපේ එක්කෙනාට? හැමෝටම පින් දෙන්න කිව්වොත් එහෙම දානි දෙන්නෙත් නැහැ ඊළඟට. එහෙම හිතුවාම වැඩිය හොඳයි. ඔව්. මෙයාටත් හම්බ වෙන්නේ ඒක තව අය ඉන්නවා නේද? ඒගොල්ලන්ටත් පින් අරගන්න ඕනේ.
සර් දැන් ඉඳනකොට අම්මෝ වඩම්ම ලමුනා. දැන් සමුගේ කෙනෙක් විතරක් නෙවෙයි පින් දෙන්නේ. පින් දෙනවා සියලු ලෝක වාසීන්ට කියලා එහෙමත් අම්මෝ කියනවා.
හාමුදුරුවෝ කියනවා ඉතින් පින කරන එක්කෙනා කොහොමද හිතන්නේ? ඒක තමයි ඒ විදිහට හිතන්න හැමෝටම බෑ. එහෙම හිතනවා නම් හොඳයි. හරිද?
ඔව්.
ඔව් ගොඩාක් අය කියනවා. ඒකයි ඉතින් ඒ ඉස්සරට වඩා දැන් හොඳයි. ඒක තමයි මේ නුවණ ටික ටික වැඩෙනවා ධර්මය අහනකොට. මෙහෙමයි දැන් ඕකෙන් හිතන්න එපා දැන් හොඳ දෙයක් වැඩක් කරලා හොඳ දෙයක් ප්‍රාර්ථනා කරන එක වැරදි කියලා. ප්‍රාර්ථනා කළාට ප්‍රශ්නයක් නැහැ. කමන්නේ. ඔව්. ඒවයි හම්බ වෙන්න ඕන එක කොහොමත් හම්බ වෙනවා. විශේෂයෙන් යමක් ප්‍රාර්ථනා කළොත් ඒක හම්බ වෙන chance එක වැඩි. එහෙම එකක් තියෙනවා. ඒවා හම්බ වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. හැබැයි තින් දැන් නිවන ප්‍රාර්ථනා කළාට නිවන හම්බ වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය වැඩ ටික ගලේ නැහැ. ප්‍රාර්ථනාවත් එක්ක අපි ඒකට කරන්න ඕන දේ කරන්නත් ඕන. නේද? ඒ ෆර්ට් එක දාන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ ආමං පාරමිතා පුරලා තිනවා අම්බුදු වෙයි කියලා නිකන් හිටියේ නැන්නේ. ඈ සිදුවත් කුමාරයා විදිහට. කොච්චර ෆර්ට් එකක් ගත්තාද? දිහිගේ අත ඇරලා ගියේ නැත්තම් බුදු වෙන්න බෑ. නේද? ඉතින් මං ආමං පාරමිතා පුරලා තිනවා අම්බුදු වෙයි කියලා නිකන් හිටියේ නැන්නේ. මම ප්‍රාර්ථනා කළාටම ලැබෙන්නේ නැහැ ඒක. ඒකට අවශ්‍ය දේවල් ටික කරන්න. ඒ ප්‍රාර්ථනා කරන එකේ වරදකුත් නැහැ. හැබැයි හොඳ දේවල් වලට. නේද? Taman hari de teerun gannana. ඔව්. හරි. අපි අවසන් කරමු එහෙනම්. දැන් මේ කාලය තුල අද හොඳයි. දැන් භාවනාවලත් වේදිලා සීලේ කුත්‍රුණා, චිත්ත සමාධියත් වැඩුණා, ප්‍රඥාවත් වැඩුණා මේ සාකච්ඡාවලදී. සීල සමාධි ප්‍රඥා වැඩුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒවා මහානිසංස කුසල් බවටපත් වෙනවා. ඒ කියන්නේ යම් කිසි දවසක නිවන් අවබෝධ කරගන්නකම්ම ප්‍රතිඵල දෙන්න ශක්තියක් තියෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවිසිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන ඒ දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්දවයන් නරකක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අප සයවම ආරක්ෂා කරන සේක්වා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. ඊළඟට මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න නිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේව. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේව. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේව. මේ රස කරගත්තු පින්වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් අපව ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඊළඟට අපි අවිද්‍යාවෙන් කරන සංකාර සේරම අනිත්‍යයි අප දුකටපත් කරනවා. ඒ වගේම මේ හිතට අරමුණු ධම්මතා සේරම සබ්බේ ධම්මා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ අනාත්මයි. ඔය බව ඇත්ත ඇති හැටියට තේරුම් යන යදා පඤ්ඤාය පස්සති. එතකොට අර මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනා. අතනින් බින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ සමග සිද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති. අතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සස සස